කථානායකවරයා විසින් ලිපිලේඛන ආදිය පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 11 කොටස සහ දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 9 කොටස මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා,
ගරු කථානායකතුමනි, එකී වාර්තාව මුද්‍රණය කළ යුතුය මම යෝජනා කර.
ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය.
Honorable Speaker, I present the annual report of the People's Bank for the year 2024. I move that this report be referred to the Sectoral Oversight Committee on Economic Development and International Relations.
ගරු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2024 වර්ෂය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව සෞඛ්‍ය, ජනමාධ්‍ය හා කාන්තා සවිබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි. 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ පිහිටුන ලද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ මිල නියම කිරීමේ කමිටුව, 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත යටතේ පිහිටුන ලද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ සියලු පරදු දරන්නන් විමසා සහ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ විධිවිධාන ඇතුළු වෙනත් සියලු සාධක පිළිබඳ සැලකිල්ලට ගෙන 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ 118(4) වගන්තිය සමග කියවිය යුතු 142 වගන්තිය යටතේ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2025 ජූලි 21 දින ඇති අංක 24.46 ඇලීරක් 34 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග සෞඛ්‍ය හා ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු කෘෂිකර්ම, පස්සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2022-2023 වර්ෂය සඳහා සීමා සහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් ිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. රජයේ ගිණුම් පිළිබඳ කාර්ක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වාරිමාර්ග අමාත්‍යාංශය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යයන් සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබෙන ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව රජයේ ගිණුම් කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම අධ්‍යාපන, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධානය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අංකුඹර ආරච්චි මහතා විසින් පිළිගැන්වීම.
ගරු කථානායකතුමනි, අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධානය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ යොමු කරන ලද ක්‍රීඩාවල ඉදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති සංශෝධන 50 කෙටුම්පත සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ආර්ථික සංවර්ධන සහ අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනිවිය විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව ඇති යොමු කරන ලද 2023 හා 2024 වර්ෂ සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තා 2021-2022-2023 වර්ෂ සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තා 2022-23 වර්ෂ සඳහා ජාතික මැණික්කා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්ෂික වාර්තා 2023 වර්ෂය සඳහා මැණික්කා ස්වර්ණාභරණ පරීක්ෂණ හා අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තාව 2021-22-23 වර්ෂ සඳහා BCC ලංකා ලිමිටෙඩ් ආයතනයේ වාර්ෂික වාර්තා සහ 21-22-23 වර්ෂ සඳහා ජාතික ලුණු සමාගමෙහි වාර්ෂික වාර්තා සහ ගිණුම් සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුනිල් වටකළ මහතා.
Honorable Speaker, I present the petition received from M.H.G. Pereira and 14 others of number 4, Sicil Vienna, Attavila Road, Kalutara South.
Garu Parliamentu Mantri Nishanta Pereira Mahata, Pesam Dekai.
Garu Kathanayaka Thumani, LPTA Igala Lipinehe Padinchi, ID Sumanavati Mahatmiyage Labuna Pesama Saha, LPTA Palandagoda Anka 617 Darana Sthanehe Padinchi, MK Jayasena Mahatagen Labuna Pesama Piliganna.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා.
Honorable Speaker, I present the petition received from Mr. GKN Madhava Vijay Singh of number 11/1/1 Sri Vajiranyana Mahavata Kalambuten. Thank you.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා පෙස්සම් දෙකයි.
ගරු කතානායකතුමනි, කටාන දකුණු කඩවල අංක 133 බී දරන ස්ථානයේ පදිංචි ID අරුණනාග මහතාගෙන් ලැබුණු පෙත්සම සහ කලගිඩිහේන පිළංකඩ අංක 252 ඒ දරන ස්ථානයේ පදිංචි PR නිශාන්ත සුජීව මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නතිරි මහතා පෙත්සම් දෙකයි.
ගරු කතානායකතුමනි, පොළොන්නරුව නුවරගල දමනේ වැව අංක 322 දරන ස්ථානයේහි පදිංචි DD මනෝජ් හේමන්ත දේවපුර මහතාගෙන් ලැබුණු පෙස්සම සහ රුහුණුගම කණිච්චිගල යන ලිපිනෙහි පදිංචි නන්දවීර වස්තුහේවා මහතාගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරච්චි මහතා.
ගරු කතානායකතුමනි, කඩවත ඉහළ කරගහ මුණ රාජසිංහ මාවත අංක 348 ඇලයිරක් 30 දරණ ස්ථානයේ පදිංචි UG ගාමිණී රත්නසිරි මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
වාචික පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අංක 1 ගරු සුනිල් රත්නසිරි මහතා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ප්‍රශ්න අහනවා ගරු කතානායකතුමනි.
ගරු නියෝජ්‍යමත්තුමා.
ගරු කතානායකතුමනි, ඒ ප්‍රශ්නයේ පළවෙනි ප්‍රශ්නයේද ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්ත ශාලා සංඛ්‍යාව කොපමණද කියලා පිළිතුර 1996 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනත විධිවිධාන ප්‍රකාරව ව්‍යවසායකත්ව සහ සංවර්ධන අමාත්‍යාංශයේ යටතේ දැනට ලියාපදිංචි වෙලා තියෙන පොලිතීන් සහ ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්ත ශාලා 158ක් තියෙනවා. මාධ්‍යම් පරිසර අධිකාරියෙන් ලබාගත් තොරතුරු අනුව පරිසර අධිකාරිය විසින් පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කර ඇති පොලිමර් බේස් නිෂ්පාදන කර්මාන්ත දත්තවලට අනුව 2025 ජූනි මාස 30 වෙන දින පොලිමර් පාදක කරගත් ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්ත ශාලා සංඛ්‍යාව 2780ක් BOI කර්මාන්ත ශාලා හැර. දෙවැනි ප්‍රශ්නය, ලංකාවේ වාර්ෂිකව නිෂ්පාදනය කරන ලබන ප්ලාස්ටික් හා පොලිතින් ප්‍රමාණය වෙන්වෙන් වශයෙන් කොපමණද? ශ්‍රී ලංකාවේ වාර්ෂිකව නිෂ්පාදනය කරන ලබන පොලිතින් හා ප්ලාස්ටික් ප්‍රමාණය වෙන්වෙන් වශයෙන් ගණනය කිරීමක් දැනට සිදු කර නැහැ. මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය ජයිකා ව්‍යාපෘතියේ මූල්‍ය තාක්ෂණ සහාය ඇතුළු ලංකාවට
ආනයනය කරන ලබන ප්ලාස්ටික් ප්‍රමාණයත් කර්මාන්තහරා පරිසරයට නිකුත් කරන ප්ලාස්ටික් ප්‍රමාණයත් සහ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට යොමු කරන ප්‍රමාණයක් පිළිබඳ දත්ත පද්ධතියක් සකස් කිරීමට කටයුතු කරමින් පවතිනවා. එය 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් කරලා තියෙනවා. මේ තොරතුරු අපිට ලැබෙන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ. තුන්වෙනි ප්‍රශ්නය A3 ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග මේ සඳහා මේ මධ්‍යම පරිසර අධිකාරිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග බොහොමයක් තියෙනවා. ඒක මම සභාගත කරන මම කීපයක් කියන්නම්. එකක් තමයි 2034 ඇලිරක් 34 කියන ගැසට් අංකය යටතේ වැඩි ඝනත්වයෙන් යුත් පොලිතින්, අඩු ඝනත්වයෙන් යුත් පොලිතින් සහ පොලි ප්‍රොපලීන් ඇතුළත් පොලිතින් අමුද්‍රව්‍යයක් ලෙස ආහාර දවටන ලන්සි දේශීය භාවිතය සඳහා නිෂ්පාදනය කිරීම, විකිණීම, අර්පණය, ප්‍රදර්ශනය, නොමිලේ ලබා දීම හෝ භාවිතා කිරීම තහනම් කරලා තියෙනවා. 2034-35 ගැසට් අංකය අනුව 900, 600, 220 මිලිමීටර හෝ ඊට ඉහළ ප්‍රමාණයේ රෙදිපිලි බහලුම් මළු හැර දේශීය භාවිතය සඳහා වැඩි ඝනත්වයෙන් යුත් පොලිතීන් අමුද්‍රව්‍යයක් වන මළු නිෂ්පාදන, විකිණීම, විකිණීම, අර්පණය, ප්‍රදර්ශනය තහනම් කරලා තියෙනවා. 2034-38 23 වගන්තිය යටතේ දේශීය භාවිතය සඳහා ප්‍රසාරිත පොලිස්ටරීන් වලින් ආහාර ඇසුරුම් පෙට්ටි, පිඟං කෝප්ප හෝ හැඳි නිෂ්පාදන, විකිණීම සහ අර්පණයේ නොමිලේ ලබා දීම, ප්‍රදර්ශනයේ භාවිතා කිරීමේ තහනම් කරලා තියෙනවා. මේ වගේ තව කාරණා කීපයක් තියෙනවා. මම මේ ටික මන්ත්‍රීතුමා සභාගත කරනවා. විශේෂයෙන්ම තනි භාවිතයට නැත්නම් අපි කියනවා සිංගල් යූස් ප්ලාස්ටික් තහනම් කරලා තියෙන ගැසට් එකක් තියෙනවා. ඒ වගේම PVC පාවිච්චි කිරීම පිළිබඳ පෙට් බෝතල් සම්බන්ධයෙන් ගැසට් එකක් තියෙනවා. ඒ වගේම ජලය ගබඩා කිරීමේ කාර්ය භාවිතා කිරීම පිණිස වර්ණ ගැන්වූ පොලිඑතලීන්, ටෙරප්තලීන් බෝතල් නිෂ්පාදනය කිරීම, බෝතල් ලේබල් කිරීම සඳහා පාවිච්චි කරන PVC භාවිතය ඒවා තහනම් කරලා තියෙනවා. ඒතර මේ වගේ කාරණා කීපයක් අරන් තියෙනවා. හතරවෙනි කාරණය ප්ලාස්ටික් යොදා නිෂ්පාදනය කරන ලබන කුඩා දරුවන්ගේ ආහාර අසුරණවල ප්‍රමිතිය. මේක දැන්ට ඇත්තටම බරපතල ගැටලුවක් අපේ රටේ. විශේෂයෙන්ම දේශීය වශයෙන් නිෂ්පාදනය කරන කර්මාන්තවලට වඩා ආනායනික ප්ලාස්ටික් වෙළඳ පොලේ තියෙනවා ගුණාත්මකභාවයෙන් අඩු. එතකොට දේශීය නිෂ්පාදනය කරන ඒවා නියාමනය කරන්න පුළුවන් වුණාට ආනායනික ඒවා තමයි ගොඩක් ගැටලුවක් තියෙන්නේ. ඉතින් මේකට පිළිතුර ලෙස ඔව් මේ සම්බන්ධ වෙළඳ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් කර්මාන්ත අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන වැනි ආයතන වල සහභාගීත්වයෙන් ප්ලාස්ටික් යොදා නිෂ්පාදනය කරන කුඩා දරුවන්ගේ වතුර බෝතල්, ආහාර අසුරණ සහ ලදරු කිරි බෝතල් ප්‍රමිතිය පිළිබඳ සාකච්ඡා වාර කීපයක් පවත්වා ඒවා අඩංගු යුතුයක අන්තරායක රසායනික ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා රෙගුලාසි සකස් කිරීමට තීරණය කළා තියෙනවා. එසේම මේ පිළිබඳ පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් තොරතුරු විමසරලා තියෙනවා. තොරතුරු වලට අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කුඩා දරුවන්ගේ ප්ලාස්ටික් වතුර බෝතල්, කෑම් පෙට්ටි, ලදරු කිරි බෝතල් වල ගුණාත්මකභාවයේ අවධානය යොමු කර ඇති අතර ප්ලාස්ටික් ඇසුරුම් වල අඩංගු විය හැකි බිස්ෆෙනෝල් ඒ සහ තැලෙට් වැනි අන්තරදායක රසායන ද්‍රව්‍ය පාලනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ තියෙනවා. ඒ සඳහා රසායනාගාර පරීක්ෂණ අන්තර් ආයතනික සහයෝගතාවෙන් සිද්ධ කරමින් පවතිනවා. ඒ සාම්පල් පරීක්ෂා කිරීම කරනවා. තවද 1980 අංක 26 දරන ආහාර උපදේශ කමිටු විමසා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් 2010 ආහාර නියෝග ආහාර ඇසිරීමේ ද්‍රව්‍ය අයිතම නියෝගය මගින් දැන්ට ශ්‍රී ලංකාව තුළ ආහාර ඇසුරුම් සුරක්කම් කිරීම සඳහා භාවිතා කරන ලබන සියලුම් ප්ලාස්ටික් සහ වෙනත් ඇසුරුම් සියල්ල නියාමනය කෙරෙනවා. ඉතින් මේ සඳහා දැඩි අවධානයක් කොමු වෙලා තියෙනවා මන්ත්‍රීතුමා.
ගරු මන්ත්‍රීතුමා, ගරු කථානායකතුමනි, ලෝකේ සෑම රටකම යුද්ධ නැහැ. ලෝකේ සෑම රටකම නායෑම්, භූමිකම්පා, ගිනි කඳු පිපිරීම් නැහැ. නමුත් ගරු කථානායකතුමනි, ලෝකේ සෑම රටක්ම විශාල වශයෙන් ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතයට යොමු වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාව ලෝකේ කුඩා රටක් වුණත් මිලියන ටොන් 1.6ක ප්‍රමාණයක් වාර්ෂිකව ප්ලාස්ටික් භාවිත කිරීම සිද්ධ කරනවා. මගේ පළවෙනි ප්‍රශ්නය වෙන්නේ ගරු කථානායකතුමනි, එක්වරක් පමණක් භාවිත කරන පොලිතීන් ප්ලාස්ටික් අපේ සමස්ත භාවිතයෙන් 70%ක්ම මෙන්න මේ එක්වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතයේ සිද්ධ වෙනවා. විශේෂයෙන් මාසයකට යෝගට් කප් මිලියන 20ක්, ලන්ච් සීට් මිලියන 15ක්, පොලිතීන් බෑග් මිලියන 20කට වැඩි ප්‍රමාණයක් භාවිතා වෙනවා. මේ එක්වරක් පමණක් භාවිත කරන පොලිතීන් භාවිතය අවම කිරීම සඳහා අමාත්‍යාංශයක් විදිහට ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද කියන එක?
ඔව්, ඇත්තරම මේ පිළිබඳ විශේෂයෙන්ම කර්මාන්ත අමාත්‍යාංශය නිෂ්පාදන පැත්තෙන් තමයි බලන්නේ. ඒ වගේම පාරිභෝගික ආරක්ෂණය පිළිබඳව පාරිභෝගික ආරක්ෂණ අධිකාරියත් පරිසර අමාත්‍යාංශයත් තමයි මේ පිළිබඳ නියාමනයන් සිද්ධ කරන්නේ. ඒතර මේ සඳහා අවශ්‍ය කරන නියාමන ක්‍රියාවලිය හරියාකාරයෙන් සිද්ධ වෙලා තියෙනවද කියලා අපිට ගැටලුවක් තියෙනවා. මොකද නීති පනවලා තියෙනවා, නමුත් මේ පිළිබඳ දැඩි නීති ක්‍රියාත්මක කිරීමක් සිද්ධ වෙලා නැහැ. ඒතර මේකේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි විශේෂයෙන්ම මේ නිෂ්පාදන වලට අවශ්‍ය කරන නියාමනය අපි දැන් සිද්ධ කරමින්, ඒකෙන් අවශ්‍ය කරන වෙළඳපොළ නියාමනය සිද්ධ කරනවා වගේම නිෂ්පාදන ආයතන පිළිබඳවත් කර්මාන්ත අමාත්‍යාංශයේ දැඩි අවධානයක් යොමු කරනවා මේ නිෂ්පාදන කොහොමද එළියට එන්නේ කියලා. මම ඒකයි කිව්වේ, වෙළඳපොළේ ඔය කියපු සමස්ත ප්‍රමාණයෙන් එක කොටසක් නිෂ්පාදනය හරහා එනවා, දැවැන්ත කොටසක් ආනයනය හරහා තමයි එන්නේ. ඒතර මේකේ ගැටලුව තියෙන්නේ ඇත්තරම පරිභෝජනය ඇතුලේ. ඒතර මේ පරිභෝජනය කරන අවසාන නිෂ්පාදකයා ඇස්රූම් කරණයට භාවිතා කරන දේවල් අඩු කර ගැනීමට අවශ්‍ය කරන විකල්ප ක්‍රියාමාර්ග තමයි කර්මාන්ත අමාත්‍යාංශයෙන් මේ වෙනකොට යෝජනා කරන්නේ. විකල්ප ඇස්රූම් භාවිතා කිරීමත්, ඒ වගේම ඇස්රූම් යම් කිසි ප්‍රමාණයක් යම් සමහර දේවල් තහනම් කිරීමත් තුන්වෙනි කාරණේ විදියට පාරිභෝගිකයාගේ වෙනස්කමකුත් අපි බලාපොරොත්තු වෙනවා. රටක් විදියට මේ පරිභෝජනය අඩු කර ගැනීම, නැත්නම් මේ සමස්ත පිරිවැය ප්‍රතිචක්‍රීකරණයට යන පිරිවැය නැවතත් නිෂ්පාදන ආයතන දරන්නේ කොහොමද කියන කටයුතු තමයි මන්ත්‍රීතුමා මේ වෙනකොට සිද්ධ කරමින් යන්නේ.
ගරු අමාත්‍යතුමා,
අර මන්ත්‍රීතුමා අහපු ප්‍රශ්න ඉතා වැදගත් ප්‍රශ්නයක්. නියෝජ්‍යමතුමාගේ කාරණාවට අමතර දෙයක් එකතු ගන්න ඕන. දැනට ලංකාවේ ග්ලාස් බොටල් හදන කම්පැනි තියෙන එකයි. මම අද උදේත් කතා කරා ඒ මහත්තුරුන්ට පුළුවන් නම් තව අමතර කම්පැනියක් පටන් ගන්න, තව කොටසක්, එහෙම නැත්නම් තවත් කවුරු හරි ඉන්නව නම් ආයෝජනය කරන්න ග්ලාස් බොටල් හදන්න. මොකද හුඟක් අද පොලිතින් ප්ලාස්ටික් වෙනුවට ග්ලාස් බොටල් පාවිච්චි කරන්න හුඟක් අය පෙළඹිලා තියෙනවා. වතුර බෝතල් වලට පවා ග්ලාස් බොටල් පාවිච්චි කරන සමහර හොටෙල් වල, නමුත් නිෂ්පාදනය කරන ආයතන නැහැ. ග්ලාස් බොටල් හදන්න කවුරු හරි ඉදිරිපත් වෙනව නම් තව අපි ණය පහසුකම් බොහෝ පහසුකම් දෙන්න ලෑස්ති. ඒ වගේම තමයි ප්‍රතිචක්‍රීකරණය කිරීම සම්බන්ධයෙන් වැඩි අපි අවධානය යොමු කරලා තියෙනවා. අපේ කර්මාන්ත පුරවලත් අනිකුත් තැන්වලත් ප්‍රතිචක්‍රීකරණ කටයුතු කරන අයට විශේෂ පහසුකම් දෙන්න අපි කටයුතු කරමින් ඉන්නවා. මේ දෙක තමයි අපිට දැනට කර්මාන්ත අමාත්‍යාංශ පැත්තෙන් කරන්න පුළුවන්කම තියෙන්නේ. විශේෂයෙන්ම අපි අපත යන බැහැර කරන ග්ලාස් බොටල් දේවල් නිෂ්පාදනය කරලා ප්‍රතිචක්‍රීකරණ කටයුතු කරන්න පුළුවන් ආයතන හොයමින් ඉන්නවා තව ආයෝජක.
ගරු මන්ත්‍රීතුමා, ගරු කථානායකතුමනි, මගේ දෙවෙනි ප්‍රශ්නේ වෙන්නේ විස්කම්බයේ මිලිමීටර් 5ට අඩු ප්ලාස්ටික් සුද්‍ර ප්ලාස්ටික් යටතට අයත් වෙනවා. මේ සුද්‍ර ප්ලාස්ටික් තවත් කුඩා කොටස් වලට කැඩලා ගියපුවාම මයික්‍රෝමීටර් 0.1ට වඩා අඩු නැනෝ ප්ලාස්ටික් බවට පත් වෙනවා. මේවා දන්තාලේප භාවිතය සඳහා, දන්තාලේප භාවිතයේදී, ඒ වගේම රූපලාවන්‍ය කටයුතු වලදී භාවිත වෙනවා. පරිසරයට විශාල වශයෙන් නිදහස් වෙනවා. මේවා නිසා විශේෂයෙන්ම උතුරුමැද පළාතේ පොළොන්නරුව වැනි දිස්ත්‍රික්කවල වේගයෙන් වකුගඩු රෝගීන් වැඩි වෙමින් තිබෙනවා, පිළිකා රෝගීන් වැඩි වෙමින් තිබෙනවා. ඒ නිසා මේ සුද්‍ර ප්ලාස්ටික් වලින් සෞඛ්‍යයට විශාල තර්ජනයක් සිද්ධ වෙනවා. මේවා භාවිතය අවම කිරීම සඳහා අමාත්‍යාංශයේ විදිහට යම් මැදිහත්වීමක් කළා තිබෙනවද කියලා දැනගන්න කැමතියි.
ගරු අමාත්‍යතුමා, මේක මම හිතන්නේ අපි අමාත්‍යාංශයක් හැටියට තනිව නෙමෙයි මුළු සමාජයක් හැටියට එකතු වෙලා කළ යුතු කාර්යභාරයක්. මම දන්නවා සමහර පෞද්ගලික ආයතන විශේෂ අනුග්‍රහ දක්වලා තියෙනවා ප්‍රතිචක්‍රීකරණ කටයුතු වලට. ඒ වගේම එකතු කිරීමේ මධ්‍යස්ථාන ආරම්භ කළා තියෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ අපි මේ ගැන විශේෂ අවධානය යොමු කළා තියෙනවා. ඉතින් අමාත්‍යාංශ විතරක් නෙමෙයි අනිකුත් ආයතනත් එක්ක අපි ඒකාබද්ධව මේ කටයුතු සංවිධානය කළා තියෙනවා. ඔබතුමාගේ යෝජනා අපි උපදේශක කාරක සභාවේදී සලකා බලලා ඉදිරියේ වැඩපිළිවෙලක් හදන්න සූදානම්.
ප්‍රශ්න අංක 2 ගරු වෛද්‍ය පද්මනාදන් සත්තිලිංග මහතා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු මහාචාර්ය එල්.එම්. අබේවික්‍රම මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි ප්‍රශ්න අහනවා.
ගරු අග්‍රාමාත්‍යතුමනි.
ගරු කතානායකතුමනි ප්‍රශ්න අංක 1 පිළිතුර ඔව්. ප්‍රශ්න අංක 2 පිළිතුර. එසේ වුවද යම් බාධාකාරී තත්වයන් මැද වුවද මේ වන විට අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතී. ප්‍රශ්න A1 ඔව්. A2 එම ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණයට පෙර තවදුරටත් නායයාමේ අවධානම ඉවත් කර ගැනීම සහ සඳහා සිදු කළ යුතු නිර්මිතයන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය NBRO සම්බන්ධ කරගෙන ඉටු කරවා ගැනීමට මේ වන විට කටයුතු කරමින් පවතී. එම කටයුතු නිම වූ පසු 2026 වර්ෂය තුල ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කර දීමට සැලසුම් කර ඇත. A3 ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය NBRO මගින් අදාළ නිර්මිතයන් ඉදිකිරීමට සඳහා ප්‍රසම්පාදන කටයුතු සිදු කරමින් පවතින අතර මේ වන විට මිල ගණන් කැඳවා තාක්ෂණික ඇගයීම් කටයුතු සිදුවෙමින් පවතී. 2025 වසරේ ඔක්තෝබර් මාස තුල එම කොන්ත්‍රාත්තුව පැවරීමට කටයුතු කර මාස 6ක් ඇතුළත එම කාර්ය නිම කිරීමට නියමිතව ඇත. ඈ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මේ තෙලිකිල මධ්‍ය මහාවිද්‍යාලය මාතර දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රමුඛතම විද්‍යාලයක්. මේක ඇත්ත වශයෙන් මේ සිදුවීම වෙන්නේ ඔක්තෝබර් මාසයේ 2023 අවුරුද්දේ ඔක්තෝබර් මාස 3 වෙනිදා. අද වෙනකොට අවුරුදු 2ක් ගිහිලා තියෙනවා. පෞගිය අවුරුදු 2 තුලම ඇත්ත වශයෙන් මේ පස්කන්ද වැටෙද්දි මේ ඉස්කෝලේ වෙලාවක් නෙමෙයි නිසා ජීවිත ගාණක් බේරුණා. ඒත් මේකේ පස්කන්ද වැටිලා දැන් අවුරුදු 2ක් කාලයක් යනවා. තාම ඒ එක පස්කන් මේ කූඩයක්වත් එතනින් අස්කල නැහැ. ඒකේ විදිහට තියෙනවා. ඒ වගේම තමයි මේ ගොඩනැගිල්ල මහල් 3ක පන්ති කාමර 17ක් තියෙච්ච ගොඩනැගිල්ලක්. ඒ ඉස්කෝලේ ඉතාලම අමාරුවෙන් තමයි දැන් නේවාසිකාගාරවල තමයි උසස් පෙළ පන්ති පවත්වන. ඉතින් අවුරුදු 2ක් තිස්සේ ඉතාලම අසිරුතාවෙන් තමයි පාසල පවත්වගෙන යන්නේ. ඉතින් මම දැනගන්න කැමතියි අත වශයෙන් මේ අවුරුදු 2ක් යනකම් මේ පස්තිකයින් කරන තිබුණ බාධා මොනවද කියන එක සම්බන්ධව අවබෝධයක් ලබා ගන්න.
අර කතානායකතුමනි, ඒක අදාළ NBRO එක සහ ඒකට අදාළ ආයතන විසින් කළ යුතු දෙයක්. අධ්‍යාපන අමාත්‍යාංශය උත්සාහ කරන්නේ ඒක පාසලට වෙන හානිය අවම කරන්න. ඒ නිසා තමයි මේ වෙනකොට ඒ සඳහා මුදල් වෙන් කළා වැඩ පටන් අරගෙන තියෙන්නේ. අලුත් පන්ති කාමර ගොඩනගල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්න. මේක මතක් කර මන්ත්‍රීතුමා කිව්ව විදියට අවුරුදු ගණනක් පරක්කු වෙච්ච එකක්. ඒ සඳහා අපි මේ අවුරුද්ද මැදිහත් වෙලා තියෙන්නේ.
ගරු
මන්ත්‍රී, ගරු සුරංග රත්නායක මහතා අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය ඇසීමට. ගරු රොෂාන් අක්මීමන මහතා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගේ ඇසීමට. ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා
ගරු කතනායකතුමනි ප්‍රශ්න අංක 1A1 කුචුවේලි අක්කර 510යි රසුල්තෝට්ටම් නිලාවේලි අක්කර 60යි මිඩ්වේ ස්ටේට් අක්කර 40යි ඇලස්වත්ත අක්කර 10යි ස්වීට්වේ අක්කර 12යි රූට් 3යි පර්චේස් 5යි එකතුව අක්කර 632යි රූට් 3යි පර්චේස් 5යි ප්‍රශ්නාංක රෝමීල කන්දේක සමස්තයක් ලෙස මෙම ඉඩම්වල අනවසර පදිංචිකරුවන්ගේ තර්ජන බොහෝ ඇති අතර දැනට එම ඉඩම්වලින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටි. ඒ අතර අනවසර පදිංචිකරුවන්ගේ ගැටලු නොමැති ඉඩම් යම් තේමාවක් යටතේ සංචාරක නිකේතන ලෙස සංවර්ධනය කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇත. අකර 510කින් සමන්විත කුච්චුවේලි ඉඩම් ප්‍රදේශය වෙනුවෙන් සකස් කර ඇති ප්‍රධාන සැලැස්මට අනුව අකර 137ක භූමි ප්‍රමාණයක් අලියතුන්ගෙන් ගමන් මාර්ග සඳහාද අකර 138ක භූමි ප්‍රමාණයක් පරිපාලන ගොඩනැගිලි පොදු ප්‍රදේශ ජනතාව සඳහා වෙරළ තීර සහ අභ්‍යන්තර මාර්ග සඳහා වෙන් කර ඇත. දැන්ට අකර 79ක භූමි ප්‍රමාණයක් ආයෝජකයින්ට බදු පදනමින් ලබා දී ඇති අතර ඔවුන්ගෙන් සමහරක් දැන්ටමත් එම ව්‍යාපෘතීන්වල කටයුතු කරමින් සිටි. අනෙකුත් ආයෝජකයන් අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය තුළ ඇත. තවත් අක්කර 82ක් බදු දීමට අනුමත කිරීම සඳහා සලකා වැලීමේ ක්‍රියාවලියේ පවතී. ඉතිරි අක්කර 74 රසුල් තෝට්ටම් සහ ඇලස්වත්ත ඉඩම් එලිපෙහෙලි කළ ප්‍රදේශ සමග ඉදිරියට ආයෝජනය කිරීමට කැමති පුද්ගලයන් සඳහා දැන්වීම් මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ සඳහා කැමැත්තක් දක්වන අයට ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කිරීමට EOIs 2025 ඔක්තෝබර 13 දක්වා කාලය දීර්ඝ කොට ඇත. මෙම ප්‍රදේශයේ ආයෝජකින් මුහුණ දෙන ප්‍රධාන අභියෝග වන්නේ අනවසර ආක්‍රමණිකයින් සහ පළාතට ජල සැපයුම් නොමැතිකමයි. රොමිලකන් 3 ඔව් රොමිලකන් 4 අක්කර 12 රූට් 3 පර්චස් 5 රොමිලකන් 5 රෙඩ් රොක් බීච් රොමිලකන් 6 නැත රොමිලකන් 7 එම සමාගමට ඉඩමේ නිවත්වන ලෙස ප්‍රාදේශීය ලේකම්තුමා දැනුම් දී තිබූ අතර එම දැන්වීම ක්‍රියාත්මක නොකිරීමට එම සමාගම උසාවි නියෝගයක් ඉල්ලා රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත. එම නඩුව 2025 ඔක්තෝබර් 3 වෙනි දින නැවත කැඳවන ලදී.
මගේ මන්ත්‍රීතුමා පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු සංචාරක නියෝජ්‍ය අමාත්‍යතුමාට. ත්‍රිකෝණ දිස්ත්‍රික්කය කියලා කියන්නේ ලංකාවේ අනෙක් ප්‍රදේශවලට වඩා එයක් වෙනස් දිස්ත්‍රික්කයක්. මොකද සංචාර කර්මාන්තය සංවර්ධනය වෙන පටන් ගත්ත ත්‍රිකෝණ දිස්ත්‍රික්කයේ යුද්ධෙන් පස්සේ, විශේෂයෙන්ම 2015 වගේ පස්සේ. ඒ නිසා ගොඩක් වෙලාවට මේ සංචාර කර්මාන්තය වර්ධනය වුණේ දිස්ත්‍රික්කයේ නිලාවෙලි ඇලස්තෝට්ටම් වගේ කාලයක් තිස්සේ අර සංචාර කර්මාන්තය සම්බන්ධයෙන් යම් ප්‍රසිද්ධියක් අත්වලා තිබිච්ච ප්‍රදේශ පමණයි. නමුත් මේ මම මේ ප්‍රශ්නයට මතු කරලා තිබෙන ස්වීට් බේ ප්‍රදේශය සහ විශේෂ මේ ආශ්‍රිතව තියෙන මාබල් බීච් ප්‍රදේශය සංචාරකයන්ට වැඩි විභවතාවයක් යම් සුවිශේෂීතාවයක් තිබෙන ප්‍රදේශයක් වුණත් කාලයක් තිස්සේ යුද්ධය නිසා සහ ඒ යුද්ධය හේතුවෙන් යම් ආරක්ෂක අංශවලට යටත්ව මේ ඉඩම් ප්‍රමාණ පැවතීම නිසා සංචාර කර්මාන්තයේ දිනුවට යොදා ගැනීමේදී යම් බාධාවන් තිබිලා තියෙනවා. නමුත් දැන් ඒ බාධාවන් යම් ලිහිල් බවට පත් වෙලා මේ ස්වීට් බේ මාබල් බීච් වගේ ප්‍රදේශ දිස්ත්‍රික්කයේ සංචාර කර්මාන්ත දිනු කරන්නත් මේ රටේ සංචාර කර්මාන්ත දිනු කරන්නත් යොදා ගන්න පුළුවන් මට්ටමේ තියෙනවා. නමුත් මේ ඉඩම් ආරවුල් වගේම සහ දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් තමයි මාබල් බීච් ප්‍රදේශයේ කටයුතු කරන්නේ. නමුත් මේ ප්‍රදේශය තාමත් එහි යොදා ගන්න පුළුවන් උපරිම ආකාරයෙන් සංචාර කර්මාන්ත යොදාගෙන නැහැ. අපි දකිනවා ලොง වීකෙන්ඩ් එකක් ආවහම සංචාරකයන්ට ඇතුල් වෙන්න බැරි තරම් මාර්ග රදබදයක් ඇති වෙන මට්ටමට මාබල් බීච් ප්‍රදේශයට ලොකු ආකර්ෂණයක් තියෙනවා. නමුත් මම අහන්න කැමති ගරු නියෝජ්‍යතුමාගේ ප්‍රශ්නයක් විදිහට මේ මාබල් බීච් සහ ස්වීට් බේ ප්‍රදේශය සම්බන්ධයෙන් ඉදිරි අයවැයවල ඉදිරි අයවැය සරහන්වල තිබෙන සැලසුම කුමක්ද? ඒවා ලංකාවේ සංචාර කර්මාන්තය යොදා ගැනීම සම්බන්ධයෙන්ුත් ඒ ප්‍රදේශයෙන් ජනතාවට ප්‍රතිලාභයක් ලැබෙන ආකාරයෙන් මේ ඉඩම් සහ මේ ප්‍රදේශයේ උපයෝගය සම්බන්ධයෙන් තිබෙන සැලසුම කුමක්ද කියලා.
ගරු කතානායකතුමනි, මන්ත්‍රීතුමාගේ ප්‍රකාශය සමග එකඟ වෙනවා. විශේෂයෙන්ම යුද්ධයේ කාලය තුල ත්‍රිකුණාමලයේ මේ ප්‍රදේශවල වැඩි හරියක් ඉඩම් යුද හමුදාව ත්‍රිවිධ හමුදාව භාරයේ තමයි ප්‍රදේශය පැවතුනේ. දැන් ක්‍රමානුකූලව ඒ ඉඩම් නිදහස් කරමින් පවතිනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට පවරාගෙන තියෙන ඉඩම් සම්බන්ධයෙන් විශේෂයෙන් ස්වීට් බේ ඉඩම මේ වෙනකොට නඩු කටයුත්තක් සිද්ධ වෙනවා. නමුත් එයින් අවසන් වුණු පසු මේ ඉඩම් පුද්ගලිකංශයේ ආයෝජන වෙනුවෙන් යෝජනා කැඳවලා විශේෂයෙන්ම ඒ ප්‍රදේශයේ එමත් නැත්නම් විදේශ ආයෝජකයින්ට ඒ වගේම මේ ප්‍රදේශයට ගැළපෙන පාරිසරික තත්ත්වයන්ට සස්ටේනබිලිටි තිරසාරත්වය කේන්ද්‍ර කරගත්ත සංචාරක පහසුකම් සලසන ව්‍යාපෘති වෙනුවෙන් නිදහස් කරන්න අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ ප්‍රදේශවල යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සතු යම් ඉඩම් ප්‍රමාණයන් තවම තිබෙනවා. ඒවත් අපි ඉදිරියේදී විශේෂයෙන්ම සංචාරක ශේෂයට මුදා හැරිය හැකි ඉඩම් ඒ අමාත්‍යංශ සමග සාකච්ඡා කරලා නිදහස් කර ගැනීමටත්, ඒවා වාණිජමය කටයුතු සඳහා ආයෝජකීන්ට නිදහස් කිරීමටත් අවශ්‍ය කටයුතු අපි කටයුතු සූදානම් කරනවා.
ගරු කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ඇසීමට අවසරයි. මේක මම සංචාර නියෝජකතුමාට යොමු කරන්න මේකට සම්බන්ධ ප්‍රශ්නයක් විදියට. තුමා දිස්ත්‍රික්කයේ මම කලින් කිව්වා වගේ දැනට වෙරළ තීරයට පමණක් තමයි සංචාර කර්මාන්ත සීමා වෙලා තිබෙන්නේ. ඒ නිසාමය සීසනල් ඉන්ඩස්ට්‍රියක් විදිහට නැත්නම් වාරික සංචාර කර්මාන්තයක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ. නමුත් අපි දිස්ත්‍රික්කයක් විදියට සැලසුම් කරමින් ඉන්නවා දිස්ත්‍රික්කයේ සංචාර කර්මාන්තය වර්ෂයේ පුරා ක්‍රියාත්මක වන දිස්ත්‍රික්කයේ පුරා ක්‍රියාත්මක වන කර්මාන්තයක් බවට සංවර්ධනය කරන්න ඕනේ. මොකද එහෙම නැත්නම් දිස්ත්‍රික්කයේ සම්පත් වලින් මේ සංචාර කර්මාන්තයේ ප්‍රතිලාභය දිස්ත්‍රික්කයේ ජනතාවට විශේෂයෙන් මේ තරුණ පරම්පරාවට එහි ප්‍රතිලාභ ලබා ගැනීමේ යම් බාධාවන් තිබෙනවා. ඒ අපි සැලසුම් කරමින් ඉන්නවා විශේෂයෙන් මොරවැව, ගෝමරං කඩවල වගේ ප්‍රදේශ, ඉකෝ ටුවරිසම්, රූරල් ටුවරිසම්, ඇග්‍රෝ ටුවරිසම් සහ රිජස් ටුවරිසම් වගේ පැති වලින් සංවර්ධනය කරන්න. දැනට ඒ ප්‍රදේශවල තරුණ තරුණියෝ එකතු කරගෙන අපි සංචාරක සමපකාර සමිති හදාගෙන ඔවුන්ව පුහුණු කරමින් ඉන්නවා. විශේෂයෙන් ඔය හෝම් ස්ටේ වගේ පුහුණු පාඩමාලා පවත්වමින් ඒ තරුණ පුහුණු කරනවා. කලින් පස්සේ මම අතු කරපු ඔය ස්විඩ්බේ ප්‍රදේශයේ එතනත් අපි සංචාර සමපකාර සමිතියක් හදලා ඒ ප්‍රදේශයේ තරුණ තරුණියන් පුහුණු කරමින් ඉන්නවා ඔවුන්ගේ සංචාර කර්මාන්තයට පුහුණු ලබා දෙන්න. ඒ වගේම කන්තලේ වැවාශ්‍රිතව සංචාර කර්මාන්තයක් සංවර්ධනය කරන්න ඒ කලාපයක් ලෙස සූර්යපුර, මාවිල්ආරු වගේ ප්‍රදේශත් එක්ක සංවර්ධනය සම්බන්ධ කරලා ඒ කන්තලේ සංචාර කලාප සංවර්ධනය කරන්න.
මට
අහන්න තියෙන ඔබතුමාගෙන් මෙන්න මේ වගේ දිස්ත්‍රික්කයේ සංචාර සංවර්ධනය කිරීමේ සැලැස්මක් අපි හදුවම ඒ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යාංශය පැත්තෙන් ඉදිරි අයවැයදී ලබා දෙන්න පුළුවන් සහයෝගය කුමක්ද? සංචාර සංවර්ධන අධිකාරී සම්බන්ධයෙන් සහ ටූරිසම් ප්‍රමෝෂනල් බියුරෝ පැත්තෙන් ඒ සම්බන්ධ ලබා දෙන්න පුළුවන් වැඩපිළිවෙල කුමක්ද කියන එක මම අහන්න කැමතියි.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, මන්ත්‍රීතුමා සමග එකම වෙනවා. විශේෂයෙන් අපි දන්නවා ශ්‍රී ලංකාවේ සංචාර කර්මාන්තයේ සංවර්ධනයේ උනේම මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින්, නමුත් ක්‍රමානුකූලව මහනුවර, නුවරඑළිය වගේ ප්‍රදේශවලට රට අභ්‍යන්තරයේ සංචාර කර්මාන්තයේ දියුණුවක්, ත්‍රිකුණාමලය වගේ ප්‍රදේශවල තාමත් වෙරළ කේන්ද්‍ර කරගෙන පමණයි කර්මාන්තයේ ක්‍රියාත්මක වෙන්නේ. ගෝමරං කඩවල මේ වගේ අභ්‍යන්තර ප්‍රදේශවලට තාම කර්මාන්තය පැතිරී ගිහිලා නැහැ. අපි අමාත්‍යාංශයක් විදිහට මැදිහත් වෙනවා විශේෂයෙන්ම පළාත් 9ම කේන්ද්‍ර කරගත්ත සංචාරක සැලසුම් අපි මේ වෙනකොට සකස් කරමින් ඉන්නවා. මේ වසරේ අපි ඒක අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊපස්සේ මේ සංචාරක සැලසුම් කේන්ද්‍ර කරගෙන ජාතික සංචාරක සැලැස්මත් ඉදිරි අවුරුදු 10ට මේ සැලසුම් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ක්‍රියාකාරී සැලසුම් සහ ඒ සඳහා ආරම්භල් වෙන් කිරීම ඉදිරි අයවැයවලදී අපි සිදු කරනවා. ඒ සඳහා අපි කටයුතු කරමින් ඉන්නවා මේ වෙනකොට.
ප්‍රශ්න අංක 6, ගරු තුරේිරා සහ රවිකරන් මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
නායකතුමනි, A1 එතුමාහන්නේ මුලතිව් සහ මන්නාරම් දිස්ත්‍රික් මහරෝහල් වලට මේ සීමාවාසික වෛද්‍යවරු නොයදනවා කියලා දන්නවද කියන එක. සීමාවාසික වෛද්‍ය නිලධාරීන් පුහුණුව සඳහා යොදවන්නේ වෛද්‍ය සභාව විසින් අනුමත කරන ලද රෝහල් වලට පමණයි. මන්නාරම් සහ මුලතිව් රෝහල් දැනට වෛද්‍ය සභාව අනුමත කරලා නැහැ. ඒකට හේතු වෙලා තිබෙන්නේ වෛද්‍ය සභාවේ තිබෙන නිර්ණායකයන් අනුව අපි කියන මේජර් ස්පෙෂලිටීස් වලට, කියන්නේ මෙඩිසින් සර්ජරි, ජිනොප් සහ පීඩියට්‍රික්ස් කියන හතරට අවශ්‍ය කරන විශේෂඥ වෛද්‍යවරු බෝඩ් සර්ටිෆයිඩ් කන්සල්ටන්ට්ස්ලා හිටියොත් තමයි අපිට ඉන්ටර්න්ස් ලැබන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි කැමති ඉන්ටර්න්ස් ලැබන්න පුළුවන් නම් ඒ වෛද්‍ය හිංගේට යම් උත්තරයක් හම්බෙනවා. නමුත් මෙතන ඉන්නේ අපිට මුලතිව් දිස්ත්‍රික් මහරෝහලේ බෝඩ් සර්ටිෆයිඩ් කන්සල්ටන්ට්ස්ලා දෙන්නයි විශේෂඥ වෛද්‍ය පුහුණුව ලබා දෙන විශේෂඥ වෛද්‍ය සේවා ලබා දෙන වෛද්‍යවරු 14 දෙනෙක් හිටියට ඒක බෝඩ් සර්ටිෆයිඩ් දෙන්න ඉන්නේ. මන්නාරම දිස්ත්‍රික් මහරෝහලේ විශේෂඥ වෛද්‍ය පුහුණුව, විශේෂඥ වෛද්‍ය සේවා ලබා දෙන වෛද්‍යවරු 20ක් හිටියට බෝඩ් සර්ටිෆයිඩ් දෙන්නයි. ඒ නිසා තමයි දැනට අපි ඉන්ටර්න්ස් ආවන විදිහක් නැත්තේ. A2 වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලත්, මාණ්ඩලික සහතික ලත් ප්‍රමාණවත් විශේෂඥ වෛද්‍ය නිලධාරීන් හිඟ බැවින් මන්නාරම සහ මුලතිව් රෝහල් සඳහා විශේෂඥ ශ්‍රේණියේ වෛද්‍යවරුන් මගින් පුරප්පාඩු පිරවීම නොහැකි වී ඇත. නමුත් වෛද්‍ය සභාවේ ලියාපදිංචියට සුසුකම් ලැබමින් සිටින දැන්ටමත් විදේශීය පුහුණුව ලැබුව සහ ලැබීමට නියමිත සුසුකම්ලත් වෛද්‍යවරුන් මගින් මෙම රෝහල්වල විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමට අනුයුක්ත කර ඇත. මම අර කලින් උත්තරේ කියපු හැටියට තමයි ගරු මන්ත්‍රීතුමනි අපේ විශේෂඥ වෛද්‍ය සේවාව ලබා දෙමින් ඉන්නේ විදේශීය පුහුණුවට ගිහිල්ලා ආපු නමුත් තාමත් බෝඩ් සර්ටිෆිකේෂන් ගත්තේ නැති වෛද්‍යවරුන්ගෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සහ අනිත් පැත්තෙන් විශේෂඥ පුහුණුවට යන්න විදේශ පුහුණුවට යන්න ඉන්න අයගෙන් තමයි මේ සේවාව අපි ආවරණය කරගනිමින් ඉන්නේ. ඉතින් ලංකාවට එය එන ප්‍රමාණය අනුව සහ බෝඩ් සර්ටිෆයිඩ් වෙන ප්‍රමාණය අනුව ඒ සේවාව අපි ලබා දෙනවා. ආ තුන ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම නිසා වෙන රෝහලට යවනවද කියන එක අහන්නේ. මේ වනිට මන්නාරම සහ මුලතිව් රෝහල් සඳහා අවශ්‍ය වන මූලික පරීක්ෂණ හා මූලික පහසුකම් ලබා දී ඇත. කෙසේ නමුත් තවදුරටත් රෝගීන් සඳහා අවශ්‍ය වන විශේෂ පරීක්ෂණ උදාහරණයක් හැටියට MRI, මැමෝග්‍රෑම් වගේ දේවල් ආදිය සඳහා සහ සුවිශේෂී රසායනාගාර පරීක්ෂණ සඳහා පමණක් ඒ අවස්ථාවල උචිත පරිදි යාපනයේ ශික්ෂණ රෝහල, වවුනියාව දිස්ත්‍රික් මහ රෝහල, අනුරාධපුර දිස්ත්‍රික් මහ රෝහල, ශික්ෂණ රෝහල සහ සමහර විට මහනුවර සහ කොළඹ ජාතික රෝහල්වලත් යොමු කරනවා. මොකද අපිට හැම පරීක්ෂණයෙම හැම දිස්ත්‍රික් මහ රෝහලම දෙන්න හැකියාවක් නැහැ. ඒ සුවිශේෂී පරීක්ෂණ වලට යොමු කිරීමක් සිදු කරනවා. ආ හතර සියලුම දිස්ත්‍රික් මහරෝහල් වලට ප්‍රමාණවත් කාර්යමණ්ඩල සහ භෞතික සම්පත් ලබා දීමට ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන තියෙනවද? ඔව්. රජයේ අරමුදල් මගින් වගේම ප්‍රධානයන් මගින් මේ මාන්කුලම්, කිල්නොච්චි, පේදුරුතුඩුව යාපනය රෝහල් වැඩි දියුණු කිරීමට කටයුතු යොදමින් පවතිනවා. අවශ්‍ය මානව සම්පත් ලබා දීම සඳහා අවශ්‍ය පරිදි කාර්යමණ්ඩල පුහුණුව සඳහා බඳවාගෙන ඒ පුහුණුවීම් කරගෙන යනවා. ජීව වෛද්‍ය ඉංජිනේරු ඒකකය, බයෝමෙඩිකල් ඉංජිනේරින් සහ වෛද්‍ය සැපේ අංශය මගින් අවශ්‍ය පරිදි වෛද්‍ය සැපේම් ලබා දෙමින් ඉන්නවා. ආ පැන නොනගී.
ගරු මන්ත්‍රීතුමා, கௌரவ அமைச்சரவர்களே, நன்றி உங்களுடைய சேவைகளுக்கு. இருந்தாலும் முல்லைத்தீவு மாவட்டம், மன்னார் மாவட்டம் ஆகிய பகுதிகள் கடைசி நிலையில் இருப்பதால் தான் இந்த குறைகளை பலரும் எங்களுக்கு சொல்லிக் கொண்டிருக்கின்றார்கள். அந்த வகையிலே கடந்த பாராளுமன்ற அமர்விலும் முல்லைத்தீவு மாவட்ட பொது மருத்துவமனையின் பௌதிக வளக்குறைபாடுகள் தொடர்பில் கலந்துரையாடப்பட்டது. ஒரு கரிசனியான பதில் தங்களால் வழங்கப்பட்டது. மிகவும் விரைவாக முல்லைத்தீவு மாவட்ட பொது மருத்துவமனைக்கு நிரந்தர மருத்துவ விடுதி அமைக்கப்படும் என நீங்கள் சொல்லியிருந்தீர்கள். பின்னர் எமது கட்சியின் சார்பாக பாராளுமன்ற உறுப்பினர்கள் 8 பேரும் நாங்கள் இலங்கைக்கான இந்திய தூதுவர் உடன் கதைத்திருந்தோம். அவரும் காலந்தாழ்த்தாது செயல்படிவம் பெறும் என்று சொல்லியிருந்தார். அவரிடம் உங்களுடைய துரிதமான நடவடிக்கைகளையும் நாங்கள் சுட்டிக்காட்டியிருந்தோம். உள்ளக பயிற்சி மருத்துவர்களுக்கான சேவை நிலையங்களாக கடந்த 2025/6/6 அன்று சுவார அமைச்சினால் வெளியிடப்பட்ட அறிக்கையில் இத்தீவில் உள்ள 23 மாவட்டங்களை சார்பாக்கும் 64 மருத்துவமனைகள் பட்டியலிடப்பட்டிருந்தன. 28 ஆதார வைத்தியசாலைகளில் கூட காணப்படும் இவ்வசதி நாட்டின் 24வது 25வது மாவட்டங்களாக உள்ள மன்னாரிலும் முல்லைத்தீவிலும் இல்லை என்பது இந்த நாட்டின் மருத்துவ சேவை வளங்களில் மேற்படி இரு மாவட்டங்களும் மிக சமச்சீராக அணுகப்படவில்லை என்பதைத்தான் காட்டுகின்றது. முல்லைத்தீவில் 21 மருத்துவர்கள் பற்றாக்குறை, ஒரு நிரந்தர மருத்துவ நிபுணர் இல்லை, மருத்துவ கலவையாளர்கள் 23 பேர் இல்லை, தாதிய உத்தியோகத்தர்கள் 13 பேர் இல்லை. 25/7/21 படி 300 மேற்பட்ட ஆளணிகள் வெற்றிடம் முல்லைத்தீவு பிராந்திய மருத்துவ சேவை வளங்களில் இருப்பதும் சமச்சீரற்ற சேவை வளங்களின் சான்று. கௌரவ அமைச்சர் அவர்களே, எனது முதலாவது கேள்வி, எப்போது அல்லது எப்போதிருந்து எங்களையும் உங்களில் ஒருவராக நீங்கள் காணும் உலகத்தை நாங்களும் காணத்தக்கவர்களாக, நீங்கள் பெறும் மருத்துவ வசதியின் தரத்தை நாங்களும் பெறக்கூடியவர்களாக, எங்கள் மன்னாரையும் எங்கள் முல்லைத்தீவையும் கஷ்ட மருத்துவமனைகள் என்ற பட்டியலில் இருந்து நீக்கி அகற்றி சமச்சீரான சேவை வளங்களில் இணைப்பீர்கள் என கேட்டுக் கொள்ளுகின்றேன்.
ஒப்பட்ட தப்பட்ட கீழே காக்கினே රටේ හැම පුරවැසියාටම ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා වන පහසුකම් සැලසීම තමයි රජය බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා එවිනෙන් අපි කටයුතු කරගෙන යනවා. අපි ඔබතුමා පිළිගන්නවා ඇති ඔය දිස්ත්‍රික් මහරෝහල් සංවර්ධනය කිරීමේදී සහ ඒවා ඇත්තටම දිස්ත්‍රික් මහරෝහල් බවට පත් කිරීමේදී විවිධ කාලවල තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා ඒවා සංවර්ධන මට්ටම් වල විවිධ අවස්ථාවන් අධියරයන් තියෙනවා. දැන් මුලතිව් වවුනියාව කිල්නොච්චිය සහ මන්නාරම කියන දිස්ත්‍රික් මහරෝහල් අතර තවමත් තිබෙන්නේ පළාත් සභාව යටතේ රේකියා මත්තෙන් ශර්තේ නොවේ. මේ සියලු ඒ පළාත් සභාව කියලා අදාළ වෙන්නේ නැහැ. අපි සියලු රෝහල් වලට අවශ්‍ය කරන කාර්ය මණ්ඩලය සපයනවා, ප්‍රමාණිකූලව සම්පත් සපයනවා. ඒ පමණක් නෙමෙයි, ඔබතුමා සඳහන් කරපු ආකාරයට අපි සමහර අවස්ථාවලදී අපේ අරමුදලට අමතරව විදේශ රටවලිනුත් ලබා ගන්නවා මේ රෝහල් සංවර්ධනයට. එකක් තමයි දැන් මන්නාරමේ මම කලින් කිව්වා ඇක්සිඩන්ට් ඇන් ඉමර්ජන්සි වාටු සංකීර්ණය ඉදිකිරීමට අපි ගිවිසුම් ගත වුණා ඉන්දියානු මධ්‍යමාණ්ඩුවේ සහාය සහිතව. ඒ වගේ මුලතිව් වලට අපි ව්‍යාපෘතියක් ගේනවා. මේ ආකාරයට ඒක සංවර්ධනය කරගෙන යනවා. එකම දේ මම වැඩිපුර සැලකිලිමත් වෙන්නේ මේ විශේෂඥ වෛද්‍යවරුන් යොමු කිරීමේදී. මොකද අපිට ඉන්න ප්‍රමාණය ප්‍රමාණවත් නොවන නිසා සමහර වෙලාවට එවැනි රෝහල් වලට අපිට යොදවන්න සිද්ධ වෙන එක මුලතිව් මන්නාරම කියලා නැහැ. රටේ හැමතැනකම සමහර වෙලාවට අපිට යවන්න සිද්ධ වෙනවා. විදේශීය පුහුණුවට යන්න කලින් කීප දෙනෙක් යවන්න සිද්ධ වෙනවා. පුහුණුව ලැබිලා අර මං කිය බෝඩ් සර්ටිෆයි වෙන කලින් කීප දෙනෙක් යවන්න සිද්ධ වෙනවා. එතකොට ළඟ ළඟ මාරු කිරීම කරන්න සිද්ධ වෙනවා. හැබැයි මේක මේ 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 එහෙට විතරක් සිද්ධ වෙන සිදුවයක් නෙමෙයි. අපිට විශේෂඥ වෛද්‍ය සේවය ලබා දීම සඳහා උපරිමයෙන් කටයුතු කරන්න යාමේදී ඒ තත්ත්වය අනුව කළමනාකරණය කරගන්නවා.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නය.
நன்றி அமைச்சர் அவர்களே. எனது இரண்டாவது கேள்வி, முல்லைத்தீவு மாவட்டத்தில் புதுக்குடியிருப்பு, மாங்குளம், மல்லாவி ஆகிய வைத்தியசாலைகளுக்கு ஆதார வைத்தியசாலைகள் என பெயர் பலகை இடப்பட்டுள்ளது. இருப்பினும் இந்த ஆதார வைத்தியசாலைகளுக்கான முறையான ஆளணி வசதிகளோ முறையான பௌதீக வளங்களோ இல்லை. ஆதார வைத்தியசாலைகள் என பெயர் பலகைகள் இடுவதை மாத்திரம் நாம் எதிர்பார்க்கவில்லை. தயவு செய்து அந்த மக்களுடைய கோரிக்கைகளை நிறைவேற்றுங்கள். வருத்தம் என்பது, நோய் என்பது எல்லோருக்கும் தான் வருவது. ஆனால் அதேபோல முல்லைத்தீவு மாவட்டத்தில் மல்லாவி, மாங்குளம், முறியண்டி வரையான பகுதிகளில் உள்ள மக்கள் மகப்பேற்றிற்கென முல்லைத்தீவு மாவட்ட வைத்தியசாலைக்கு வருவதற்கு போக்குவரத்து உள்ளிட்ட பாரிய இடர்பாடுக்கு முகம் கொடுக்கின்றனர். இதனால் குறித்த பகுதிகளை சேர்ந்த மக்கள் கிளிநொச்சிக்கு உடனடியாக போக வேண்டியிருக்கின்றது. ஆனால் மாங்குளத்தில் நீங்கள் வசதிகளை செய்து கொடுத்திருக்கின்றீர்கள். ஆனால் வைத்தியர்கள் அதற்கு தகுந்த தாதியர்களோ அதற்கு தகுந்த ஆளணி பலங்களோ இல்லை. பக்கத்தில் இருக்கிற மாங்குளத்துக்கு வைத்திய வசதிகள் செய்து கொடுக்கப்பட்டிருந்தும் கிளிநொச்சிக்கு செல்ல வேண்டி இருப்பதானால் முல்லைத்தீவு மாவட்டத்திலே அந்த வைத்தியசாலையை தரமான வகையிலே நீங்கள் அணுகி அல்லது செய்தால் அது பொருத்தமாக இருக்கும் என்றுதான் நான் கருதுகின்றேன். உங்களுடைய சேவைகளை நான் குறை சொல்லவில்லை. ஆனால் குறையாக இருக்கின்றவற்றை சுட்டிக்காட்டுகின்றேன். நீங்கள் எங்களையும் முல்லைத்தீவையும் மன்னாரையும் கடைசி மாவட்டங்களாக கொண்டு வர வேண்டாம், அவற்றையும் முன்னுக்கு கொண்டு வாருங்கள் என்றுதான் கேட்கின்றேன்.
මන්ත්‍රීතුමනි, අපි දිස්ත්‍රික්ක විදිහට මේ පහසුකම් සලකා බලන වගේම අපි කල්පනා කරනවා සමහර පහසුකම් ලබා දිය හැකි, මානව සහ භෞතික සම්පත් ලබා දිය හැකි ඔබේ දිස්ත්‍රික්කයට ආසන්න රෝහල් වලත් ඒ පහසුකම් ලබා දුන්නාම මේ ජනතාවට වෙන ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අර දිස්ත්‍රික්කයේම රෝහල් ටික සංවර්ධනය කරලා ඒ දිස්ත්‍රික්කයේම ජනතාවට සාහන සලසන මේ ආර්ථික තත්ත්වයක් නෙවෙයි අපි ඉන්නේ. නමුත් සමහර ලාවට කිල්නොච්චිය නැත්නම් අනික රෝහල් වලට තිබෙන පහසුකම් අපි ඇත්තරම උතුරේදී කල්පනා කරමින් ඉන්නවා. මේ රෝහල් කීපය අතර සමහර සම්පත් කළමනාකරණය කරගනිමින් සේවා සපයන්න. මොකද ඒකත් එතන හොඳයි. සමහර රෝහල් තියෙන විශේෂිත පහසුකම් ඒ මුළු පළාතේම ජනතාවට, තදාසන්න දිස්ත්‍රික්කවල ජනතාවටත් අපි පහසුකම් ලබා දෙන්නට ඕන. ඉතින් අපි ඉතාම ඉක්මනට ඔය අපේ ඔය රෝහල් පිළිබඳව මම සාකච්ඡාව කැඳවලා තියෙනවා ආර්.ඩී.ත් එක්ක. ඒ වැදී ඔබතුමා ඉදිරිපත් කරපු දේවල් අවධානය යොමු කරන්න බව සිතේ.
ගරු අජන්ත ගම්මැද්දගේ මාතා, කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
ප්‍රශ්නය අසනවා ගරු කතානායකතුමනි.
ජමාත්තුමා.
ගරු කතානායකතුමනි, අයන්නේ එක වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ලේඛනගත කර ඇති වැව් සංඛ්‍යාව 700 කි, ගංගා 103 කි. දෙවැනි ප්‍රශ්නය ඉහත සඳහන් කරන ලද වැව් 700 මෙහෙයුම් හා නඩත්තු කටයුතු වාර්ණාක දෙපාර්තමේන්තුව මගින් සිදු කරන ලබයි. ඉහත සඳහන් කරන ලද වැව් විශාලත්වය හා කලාපණුව බෙදියන ආකාරය ඇමුණුම එකෙහි සඳහන් කර ඇති අතර වැව් නාමලේඛනය ඇමුණුම් දෙකෙහි සඳහන් කර ඇත. ඒක ටිකක් දිග ලේඛනය තියෙනවා කතානකට මම ඒක සභාගත කරනවා. ප්‍රශ්න අංක 3 පිළිතුර මාතර දිස්ත්‍රික්කයේ ඇති වැව් සහ ගංගා සම්බන්ධයෙන් මන්ත්‍රීතුමා අහන්නේ වැව් ගත්තහම විශාල වැව් දෙකක් තියෙනවා. ඇල්ලේ වැව් සහ කැකුණුදුර වැව්. මධ්‍යම ප්‍රමාණයේ වැව් හතරක් තියෙනවා මාතර දිස්ත්‍රික්කයේ. දෙනගම වැව්, ලේනබටුව වැව්, උයන් වැව්, නාපේ උඩුදුර උඩු වතුර වැව්. ගංගා සම්බන්ධයෙන් ගත්තහම නිල්වලා ගංගා සහ එහි ප්‍රධාන අතු ගංගා වන කිරමාර, දිගිලියොය, කුලන්දාඔය සහ ගුරුතුවාරි ව්‍යාපාර 6ක ඇල මාර්ග, අමුණු ව්‍යාපාර 7ක ඇල මාර්ග, ගම්වතුර පාලන වාරි ව්‍යාපාර 3ක ඇල මාර්ග සහ උස්සන වාරි ව්‍යාපාර 1ක ඇල මාර්ග තියෙනවා. ඒ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් පිළිතුර තියෙනවා. මම පිළිතුර සභාගත කරන්නම්. ප්‍රශ්න අංක 4 පිළිතුර නිල්වලා යෝජනා ක්‍රමයේ යටතේ අත්පත් කරගන්නා ලද නිල්වලා යෝජනා ක්‍රමයේ නිර්මිත වලට අදාළ රක්ෂිත වෙන් කර ඇත. ප්‍රශ්න අංක 5 පිළිතුර ඔව්. ප්‍රශ්න අංක 6 ඒ සඳහා නඩු කටයුතු 13ක් මේ වන විට පවතින අතර එක් නඩුවක වැඩ කටයුතු අවසන්ව ඇත. තවත් නඩු කටයුතු 42ක් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී. ආයන්නේ ප්‍රශ්න අංක 1 පිළිතුර ආසන්න වශයෙන් හෙක්ටයර් 10.55ක් නාදුගල කොට්ටාශය තුල පවතී. ප්‍රශ්න අංක 2 වන්දි ගෙවන ලද බවට ලේකන ප්‍රාදේශීය ලේකම් කාර්යාල තුල ඇත. ප්‍රශ්න අංක 3 පිළිතුර ඔව්. ප්‍රශ්න අංක 4 1988-89 කාලය තුළ අත්හැර දමන ලද ප්‍රංශ ආධාර ව්‍යාපෘතිය ඒ ආකාරයටම ක්‍රියාත්මක කිරීම අපහසු විය හැකි නමුත් රට ආර්ථික වශයෙන් ස්ථාවර වූ පසු නිල්වලා ව්‍යාපාරය යම් ප්‍රමාණයකට ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට සිදු කළ යුතුය ඇත. ප්‍රසංග 5 පිළිතුර නැත. නිල්වලා යෝජනා ක්‍රමයේ ගම්වතුර පාලන හා වාරි කටයුතු මේ වනටත් ක්‍රියාත්මක වෙනමින් පවතින අතර ඉඩම්වල අනවසර අල්ලා ගැනීම සඳහා විධිමත් ලෙස නීතිමය කටයුතු සිදු කරමින් පවතී. එයන්න පිළිතුර ඉහළත පිළිතුර අනුව අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමනි, මැතිතුමාගෙන් අසන පළවෙනි අතුරු ප්‍රශ්නය මේ නිල්වලා ව්‍යාපාරය සඳහා අත්පත් කරගන්නා ලද ඉඩම් විශේෂයෙන්ම ඉඩම් ලේඛනවල විශේෂයෙන් පත්තිරු සටහන්වල සටහන් වෙලා තිබිලා නැහැ. එතකොට මේ ප්‍රදේශයේ මුල් අයිතිකරුව මේ ඉඩම් නැවත විකුණලා තියෙනවා. ඒ නැවත විකුණනට පස්සේ දැන් අලුත් අයිතිකරුවෝ විදියට දැන් අවුරුදු 25ක් 30ක් මේ ඉඩම් වෙනත් අය තමයි දැන් පාවිච්චි කරන්න ගෙවල් දොරවල් හදාගෙන ඉන්නවා. දැන් තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ අයට මේ වෙනකොට වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් මේ ඉඩම් වලින් ඉවත් වෙන්න කියලා කියනවා. එතකොට කාලාන්තරයක් තිස්සේ එයාලා භුක්ති විඳලා තියෙනවා. දැන් මෙන්න මේ පිරිසට සාධාරණයක් ඉෂ්ට කරන්න කටයුතු කරනවද කියලා තමයි පළවෙනි අතුරු ප්‍රශ්නේ.
ඔක තමයි තුමනි මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය. හරි, මෙතන ගැටලුවක් තිබෙනවා මේ අනවසර සහ මේ ඉඩම් අත්පත් කරගෙනේවයි විකුණලා තියෙන මේ දීර්ඝ කාලයක් තිස්සේ තියෙන ප්‍රශ්නයක්. වර්මක දෙපාර්තමේන්තුව විසින් යම් යම් ක්‍රියාමාර්ග අතර මම හිතන්නේ ඒක විධිමත් විදියට සිදු වෙලා තියෙනවා සහ පූර්ණ පිළිතුරක් ලැබිලා තියෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරන්න කැමති මාතක දිස්ත්‍රික්කයේ මහජන නියෝජිත විදියට මන්ත්‍රීතුමාලගේ උදව් අරගෙන අපි මේක විධිමත් කිරීම සඳහා කටයුතු සූදානම් කරන්නම්.
ගරු ධනුෂ්ක රංගනාත් මහතා, කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගේ ඇසීමට.
ගරු කතානායකතුමනි, අමාත්‍යතුමාට ප්‍රශ්නය මොකද?
ගරු කතානායකතුමනි, අයන්නේ 1.72 අංක 1 දරන ඉඩම් ප්‍රසංස්කරණ පනතේ විධිවිධාන ප්‍රකාරව ඉඩම් පවරා ගැනීමේදී පැවරි ඇති සියලු ඉඩම් මෙනුම් කිරීමකින් තොරව පැවරි ඇත. එසේ හෙයින් නිශ්චිතව හඳුනා ගැනීමක් සිදු කර නොමැත. කළුතර දිස්ත්‍රික්කයේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාවට අයිතු මේ ඉඩම් නිශ්චිත වශයෙන් වෙන්වෙන් වශයෙන් අඳුනගෙන තියෙනවද කියලා තුමා අහන්නේ. ඒකේ මැනුම් කළා නිශ්චිත වශයෙන් අඳුනගෙන නැහැ. ප්‍රශ්න අංක 2 තිබෙන ඉඩම් සම්බන්ධයෙන් අහන්නේ ඒක ලේඛනයක් තියෙන මන්ත්‍රීතුමා මේ ප්‍රධාන වශයෙන් ඉඩම් 5ක් ගැන සඳහන් වෙනවා. සවිස්තරාත්මක වාර්තාවක් මේ පිළිතුර තියෙනවා සභාගත කරන්නම්. විහාරවත්ත, මැද්දගෙදරවත්ත, ගීකින කන්ද බටකලේ, හැගල්ලවත්ත, මඩවක්කලන් කුමරු යය කියලා ඉඩම් ගැහක් බහක් ගැන විස්තර තියෙනවා. ප්‍රශංක තුන ඉඩම් ප්‍රසංසකන පනතේ විධිවිධාන හා අනුමත චක්‍රලේඛන පරිදි ඉදිරිකට සිදු කෙරේ. ආයන්නේ එක නැත. ආයන දෙක කොමිසම සභාව විසින් බලපත්‍ර ලබා නොදෙන අතර නේවාසික අරමුණු සඳහා 22 වගන්තිය 22 1 ඒ වගන්තිය යටතේද කෘෂිකාර්මික කටයුතු සඳහා 22 1 වගන්තිය යටතේ සින්නක් කරව පවරා දේ. තවද 30වරු බදු පදනම් මත බදු කිසුම් ලබා දීම සිදු කෙරේ. ආයන්නේ 3 හැකියාවක් පවතී. ප්‍රසංග 4 ඉඩම් කච්චේරි ක්‍රමවේදය හරහා සුදුසුකම් ලාභීන් තෝරා ගැනීම ඉඩම් අත්පත් ක්‍රමවේදය යටතේ ප්‍රාදේශීය ලේකම් වෙත පවරා දීම. ප්‍රසංග 5 හැකියාවක් පවතී. ඒ ඉහත පිළිදුරනුව අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා,
ගරු කථානායකතුමනි, 1972 අංක 1 දරන ඉඩම් කොමිසම සභා පනත මත පදනම් වෙලා ඉඩම් කැබලි බෙදා දීම, ඔප්පු බෙදා දීමේ වැඩසටහන් වැනි වැඩසටහන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. එම ආකාරයට දැනට පළදා ලෙස භාවිතයට නොගන්නා ඉඩම් නව නිශ්චිත ක්‍රමවේදයක් තුල පළදායි ලෙස භාවිතයට ලබා ගැනීම සඳහා හැකියාවක් පවතිනවා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට මම ගරු ඇමතිතුමාගෙන් අහන්න කැමතියි. ගරු ඇමතිතුමනි, කොමිසම් සභාව සතු ඉඩම් නව ව්‍යවසායකයන් ව්‍යාපාරිකයන් බිහි කිරීම සඳහා ඔවුන්ගේ ව්‍යාපාර අදහස ඇගීමේ ක්‍රියාවලියක් කරහා යෙදවීමේ ක්‍රමයක් පවතිනවද? මේ වෙනකොට එවැනි ක්‍රියාවලියක් ආරම්භ කරලා තියෙනවද?
කතානායකතුමනි, දැනට ඉඩම් ප්‍රසංසන කොමිසම සභාව සතු මේ ව්‍යාපෘති සඳහා ලබා දිය හැකි ඉඩම් ඒකේ වර්ග දෙකක් තියෙනවා මන්ත්‍රීතුමා. ඒ කියන්නේ ආයෝජකෙක් ආවොත් නිශ්චිතව ඔහු නම් කරන ඉඩමට ව්‍යාපෘති වාර්තාවක් අරගෙන ඒ ඉඩම සඳහා අදාළ වෙනත් ආයතනවල අවසරය ඔවුන්ගේ එකඟතාවය අරගෙන ඉදිරියට යන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විට ව්‍යවසායක වෙනවා ඔවුන් නිශ්චිත ඉඩමක් අඳුනගන්නේ නැහැ. ඒ වෙලාවට කොමිසම සභාවට අඳුනගන්න පුළුවන් ඉඩම් ඔවුන් වෙත පෙන්නනවා. මේ වගේ කටයුතු තියෙනවා. ඊට පස්සේ සමහර ඉඩම් තියෙනවා. අතරම අපි දැන් ඒවා ලේඛනගත කරමින් යනවා. ඒ ඉඩමට ආයෝජකෙක් ඇවිල්ලා නැහැ. නමුත් ඒ ඉඩමේ කරන්න පුළුවන් ව්‍යාපෘතිය මොකක්ද කියලා අඳුනගෙන ඒක සුසු ආයෝජකෙන් කැඳවා ගැනීම සඳහා වෙච්ච වැඩ කටයුත්තක් කරගෙන යනවා. මේකෙදී බාධාවක් වෙලා තිනවා ඉඩම් ප්‍රසන්ස් කරන කොමිසම සභාව සතු මේ වගේ ඉඩම් කොහෙද තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් ලේඛනගත තොරතුරු නැහැ. ඒ නිසා ඒවා එකතු කරගනිමින් තමයි කරන්න වෙන්නේ. ක්‍රියාදාමයක් අපි ආරම්භ කළා තියෙනවා. ඊට අමතරව දැනට ඉඩම් ප්‍රසංස්කරණ කොමිසම සභාවේ ඉඩම්වල විශේෂම කෘෂිකාර්මික කටයුතු කරනවා බොහෝ පිරිසක්. ඔවුන් නිශ්චිත බදු කිවිසුම් වලට ඇවිල්ලා නැතුව. ඒ නිසා ඒවත් අපි විධිමත් කිරීම සඳහා වෙච්ච ක්‍රියාදාමයක් ආරම්භ කළා තියෙනවා.
ගරු කථානායකතුමනි, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම රජ ආයතනයක්, ඒ වගේම ඉඩම් වැනි වටිනා සම්පත් සම්බන්ධයෙන් පිහිටා ඇති ආයතනයක්. 2024 විගණන වාර්තාවේ බදු අයකර ගැන නිර්දේශ රාශියක් සඳහන් වෙනවා. ඒ ගැටලු සඳහන් වෙන්වෙන් වශයෙන් නොසලකා නැවත එවැනි ගැටලු ඇති නොවනසේ කටයුතු කරන කියන එකත් මම යෝජනා කරන ගමන්ම මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය ඇමතුමාගෙන් අහනවා. බදු පදනම මත පුද්ගලයන් සඳහා ලබා දුන් ඉඩම් සඳහා බදු අය කර ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රගතියක් පවතිනවද?
ගරු මන්ත්‍රීතුමා, මේකෙත් විශාල ගැටලුවක් තියෙනවා. ඉඩම් ප්‍රසංස්කරණ කොමිසම සභාවේ ඉඩම් බදු දීලා තිනවා, මේ බදු අය වෙන්නේ. ඒ බදු ඉඩම් සම්බන්ධ විශාල ගැටලු තියෙනවා. ඒ නිසා ඇත්තටම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සභාවට අය විය යුතු බදු වල අඩුවක් තියෙනවා. ඒකේ අවිධිමත් බවක් තියෙනවා, අකාර්යක්ෂම බවක් තියෙනවා. ඒ නිසා අපි ඇත්තටම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සභාව හරහා ක්‍රියාත්මක කරන ව්‍යාපෘති කීපයක් අතරින් එකක් මේ බදු නැවත විධිමත් විදිහට අය කර ගැනීම සඳහා කටයුතු කරන එක. ඒ සඳහා අපි අඳුනගෙන තියෙනවා මොන ඉඩම් වලින්ද බඩු අය වෙන්නේ නැත්තේ, මොනවාද ගැටලු කියන එක සම්බන්ධයෙන් මේක දිස්ත්‍රික් මට්ටමින් යන්න ඕනේ. ඒක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. ප්‍රධානම හේතුව මේවා කිසි පිළිවෙලක් නැහැ, අපිළිවෙලයි. ඒ සම්බන්ධයෙන් කටයුතු කරලා නැහැ පහුගිය දවස්වල. ඒ නිසා ඒවා විධිමත් කරමින් යනවා. ඇත්තටම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සභාව වෙත අය විය යුතු බදු මුදල් අය කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් කඩිනම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරේ නැත්නම් අරමුදල් පවා අර්බුදයකට යන තත්ත්වයකට තියෙන්නේ. ඒ සඳහා අපි දැනට වැඩසටහනක් ආරම්භ කළ තියෙනවා. බොහොම ස්තුතියි.